කරු ලක්ෂ්මන් කිරියල මැත්තම් තුමාණන් මිනිත්තු 12ක් කරත්.
කරු නියෝජ්‍ය කතාරාගතුමනි, ඇත්ත වශයෙන්ම අපි දන්නවා අධිකරණය ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය අපේ රටේ දියුණුවට ඉතාම වැදගත්. මොකද මං පාර්ලිමේන්තුවට ආපු දයිදලම් මං කියපු දෙයක් තමයි නීතියේ ආධිපත්‍යය නැත්නම් රූල් ඔෆ් ලෝ නැත්නම් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. ආයෝජකයේ වුණත් රටකරේනකොට බලනවා නීතිය ආධිපත්‍ය තියනවාද කියලා. මට මතකයි 70 ගණන්වල චීනේ 70 දෙන් පස්සේ චීනේ විවෘතාර්ථිකය වැළඳගත්තයින් පස්සේ ආයෝජකයන්ට එන්න කිව්වා. නමුත් මොකද ආයෝජකය කිව්වේ? අපි චීනයට කියන ආයෝජන සුරක්ෂිත කරන ස්වාධීන අධිකරණ ක්‍රමයක් නැතුව අපි චීනයට එන්නේ නැහැ කියලා. අවුරුදු 5ක් චීනේ ඒ අවශ්‍ය නීති රීති සම්මත කෙරුවා. විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අධිකරණයට ස්වාධීනත්වයක් දෙන්න. රජයට ඇඟිලි ගන්න බෑ. ඉතින් අපේ රට දැන් ආයෝජනය ගැන කතා කරනවා. නමුත් ආයෝජනය ගැන කතා කරනකොට ජාත්‍යන්තරයට හැංගෙන්න ඕන. අපි කියලා වැඩක් නැහැ. අපි හරි, අපේ අධිකරණය ස්වාධීනයි, අපේ පොලිසිය හොඳයි, නීතිපති හොඳයි කියලා අපි කියලා වැඩක් නැහැ. ජාත්‍යන්තරය කියන්න ඕන. ඒක තමයි වැදගත්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවද කියලා මං ගරු අධිකරණ මැතිතුමාගෙන් අහන්න කැමතියි. දැන් චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ මං අමංකවම කියන්න ඕන, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කෙරුවා. පටමතකයි අර හමුදා නිලධාරියෙක් ක්‍රිෂන්ත කුමාරස්වාමි කියන දැරිය දූෂණය කෙරුවයින් පස්සේ නඩු දැම්මා. රජය ඇඟිලි ගැහුවේ නැහැ. ඒ හමුදා නිලධාරියව වැඩිකර වුණා. ඒ වගේම 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා අධිකරණය. ඒ වගේම රජයේ උසස් නිලතල ස්වාධීන කරන්න 17 වෙනි සංශෝධනය එදා එතුමිය පාර්ලිමේන්තුවට ගෙනාවා. අපි දෙපැත්තම ජද දුන්න එකට දෙන්නේ කැරෙන්න. නමුත් එතුමියගෙන් පස්සේ බලයට පත්වෙච්ච ආණ්ඩු හැදුවේ හැමදාම අධිකරණයේ කොන්ද කඩන්න, අධිකරණය දුර්වල කරන්න. මොකද්ද කෙරුවේ? 18 වෙනි සංශෝධනය ගෙනාවා. ඒ උසස් නිලධාරී සියලු ආයතන විධායක යටතට දැම්මා. අපි 19 ගෙනාවා, ස්වාධීන කෙරුවා. මේගොල්ලෝ 20 ගෙනාවා. අපි 20 වෙනි සංශෝධනයට ගේනකොට අපි කිව්වා ඒක එපා කියලා. නමුත් ඒගොල්ලෝ ඇහුවේ නැහැ. අවුරුදු 2ක් ගිහිල්ලා ඒ ආයතන තේරුණා 20 වෙනි සංශෝධනය රටට අහිති කරයි කියලා. අපි ඡන්ද දුන්නා 21 ගේන්න. මොකද අපිට ඕන ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිසියක්, ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක්. මේ හොඳයි ඉන්නේ මේකේ. නමුත් මේ ඇයට වැඩ කරන්න පුළුවන් දේශපාලන වාතාවරණයක් හදන්න ඕන. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව. ඉතින් බලන්න මොකද්ද කෙරුවේ 2010න් පස්සේ අග්‍රමීෂ කාර්තුමිය ලෙව්වා. පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනහැල්ලා මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අය දිවි නැගුම පදතේ නඩු තීන්දුවක් දුන්නා කියලා අග්‍රමීෂ කාර්තුමිය පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනහැල්ලා අයින් කෙරුවා. ඒක හරිද? එතකොට විනිශ්චයකාරවරුන්ට මොකද හිතෙන්නේ? ඔවුන්ට වාතාවරණයක් තියෙනවද සාධාරණව තීන්දුව දෙන්න? දැන් ඒ සංස්කෘතිය මේ පාර්ලිමේන්තුවේ තියෙනවා. දැන් බලන්න මැතිවරණය කල් දැම්මාම අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඡන්දෙ තියන්න. රජය කිව්වා සල්ලි නෑ කියලා. හරි. දැන් මොකද්ද? එදා චිරාඩි බණ්ඩාරනායක අයින් කරන්න හැදුවා වගේ ඒ නඩු තීන්දුව දුන්න විනිශ්චයකාරවරු 3 දෙනාම ගෙනාවා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටියට. ඒක හරියද? නඩු තීන්දුවක් දුන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 3 දෙනෙකුට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට එන්න කියන එක හරිද? කොයි රටේද බෙවෙන්නේ? මේ ලංකාවේ. මේ ලංකාවේ දැන් බෙවෙන්නේ. අනිත් රටවල් වල එහෙම නැහැ. කිසිම දවසක විනිශ්චයකාරව පාර්ලිමේන්තුවට කැඳවන්නේ නැහැ. එතකොට ජාත්‍යන්තරයේ අපි ගැන විශ්වාසයක් තියෙයිද? මෙන්න මේකයි තත්ත්වේ. ඉතින් අපි කෑ ගාලේ වැඩක් නැහැ, අපි හරි කියලා. අපි නීතිගරුකයි කියලා. ඒක ජාත්‍යන්තරේ කියන්න ඕන. මම අහනවා විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් මේ දැන් විනිශ්චයකාරු තුන්දෙනෙක් කැඳවලා තියෙනවා. ඒකේ තත්ත්වය මොකක්ද කියලා? ഇതുവാ නැද්ද? ഇതുവാ නැහැ. ඉතින් මේකයි තත්ත්වේ. මේ විනිශ්චයකාරු බය කරන්නේ නේද මේක වැඩේ කෙරුවේ? බය කරන්න. අපිට විරුද්ධ තීන්දු දෙන්න එපා. අපි ඕගොල්ලන්ගේ පාර්ලිමේන්තුවට ගිහලා අපිට කරන්න පුළුවන් දේ කරනවා කියන්නේ. තාම ආණ්ඩුව පාඩක් ඉගෙනගෙන නැහැ. 2015 පරාජයට ප්‍රධාන හේතුව තමයි ශිරාණි බණ්ඩාරනායකට කරපු දේ. ආණ්ඩුව තාම ඒකෙන් පාඩම් ඉගෙනගෙන නැහැ. දැන් අපි කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සෝල්බරිස් බීමත්තාව නරකයි කියලා. ඔක්කොම කියනවා දෙපැත්තේ බයියෝ. අපේ ජනරජ ව්‍යවස්ථාව ආවා. ජනාධිපති ක්‍රමයේ ඇතුළත් ව්‍යවස්ථාව ආවා. ඊට පස්සේ ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් ආවා. නමුත් මේ එක ව්‍යවස්ථා සංශෝධනයකින්වත් මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න රත්තරන් ගෙදහැල්ල අහුවෙච්ච මන්ත්‍රීවරයෙක් ඉවත් කරන්න පුළුවන්ුණත් බැරි වුණා. ඔව් තාම අපිත් එක්ක ඉන්නවා. නමුත් මම ඔබතුමාට මතක් කරන්න ඕන 1956 රජය සෝල්බරි ව්‍යවස්ථාව යටතේ තිබ්බ රජය එදා වෝල්ට තල්ගඩු පිටිය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් අල්ලස් කොමිසමේ සභාපති හැටියට මන්ත්‍රීවරු 4 දෙනෙක් අල්ලස් ගත්තයි කියලා එතුමා අල්ලස් කොමිසම වැඩිධිකාරිය කෙරුවා. මොකද්ද වුනේ? ආණ්ඩුවේම මන්ත්‍රීවරු 4 දෙනෙක් ගරු නියෝජ්‍ය කතාදායකතුමනි එදා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනහැල්ලා එයා පාර්ලිමේන්තුවෙන් නිරපුවා. අස්කෙදුවා. මම නම් කියන්නේ කැමති නැහැ. මන්ත්‍රීවරු 4 දෙනෙක්. ඉතින් අපි කිව්වා සෝල්බරි ව්‍යවස්ථාව හොඳ නැහැ කියලා. අපි හදුවා අවස්ථා ගන්නවක. එකකින්වත් පුළුවන් වුණාද මන්ත්‍රීවරයෙක් ඉවත් කරන්න? ඉතින් මේකයි ඇති වෙලා තියෙන තත්ත්වය. අන්නේ නිසා අපේ අධිකරණ මැතිතුමා නැහැ. එතුමා අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න නම් වර්තමාන අග්‍රවිශේෂකාරතුමා නීතිපති කාලේ නඩු 35ක් දැම්මා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නඩු 35ක්. ඒව දේශපාලන නඩු කියන්නේ බෑනේ. වර්තමාන අග්‍රවිශේෂකාරතුමා නීතිපති කාලේ. නඩු 35ක් දැම්මා. කොහේ නඩු 35? ඒව වාස්ප වේලා. වාස්ප වේලා. එතකොට වර්තමාන අග්‍රවිශේෂකාරතුමා නීතිපති කාලේ දාපු නඩු බොරු නඩු වෙන්නේ බෑනේ. ඒකවා හොඳ නීතිපතිවරයෙක්, හොඳ විනිශ්චයකාරවරයෙක්. මේ නඩුවට මොකද උනේ? මට එකකින් එක නඩු ගැන කතා කරන්න පුළුවන්. නමුත් මට වෙලාවට. ඉතින් මේ නඩු 35ම අද වාෂ්ප වෙලා. දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු තීන්දුව. දැන් මොකද කෙරුවේ? උදේ අලිසා ප්‍රතිමැතිතුමා මා උජාරුවෙන් කතා කෙරුවා. මොකද්ද කෙරුවේ? ඒ නඩු තීන්දු 35ම නිෂ්ක්‍රිය කරන්න කමිෂන් එකක් පත් කෙරුවා. කමිෂන් එකක් පත් කළා. ඒ හැම තීන්දුවම ගැනම ප්‍රශ්නාර්ථයක් ඇති කෙරුවා. මහා ව්‍යාකූල තත්වයක්. ඉතින් ඒ ව්‍යාකූල තත්වය තුළින් ඒ නඩු 35ම අද ආගියතක් නැහැ. ඉතින් මම විජේදාස රාජපක්ෂ මැතිතුමාට කියනවා ඒ නඩු 35 සක්‍රිය කළා. එතුමාට අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න පුළුවන්. නිව් චැප්ටර්.
තමයි නිතර දෙක කාලයක් තියෙනවා එතුමාට.
සක්‍රිය කරන්නයි කියලා මම එතුමාගේ ඉල්ලීමක් කරනවා. ඉතින් මේකයි අද අපේ රටේ රූල් ඔෆ් ලෝ නීතියේ උත්තරීතර භාවය ගැන අපේ රටේ ජනතාවට පමණක් නෙවෙයි ජාත්‍යන්තරයටත් විශ්වාසයක් නැහැ. දැන් විජේදාස රාජපක්ෂ කරුවා මෙතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ගියා. අලිසබ්ලි මැතිතුමත් එක්ක. මොකක්ද කිව්වේ? අපේ රටේ ආර්ථික අපරාධ economic crimes සිද්ධ වෙනවා. ඒ ආර්ථික අපරාධ වලට තමයි එදා වර්තමාන අග්‍රවිෂයකාරතුමා නීතිපති කාලේ නඩු දැම්මේ. ඒ නඩු දැම්මේ ආර්ථික අපරාධ වලට. දැන් ඒ නඩු වලට මොකද්ද වෙලා තියෙන්නේ? ආගිය ඇතක් නේ. ඒ වගේම මම කියන්න ඕන, අසල්වැසි ඉන්දියාවේ මට මතකයි එක්තරා වකවාඩුවක නරසිම්හරාව අගමැති කාලේ ගරු නියෝජ්‍ය කතාරාගෙ තිබුණේ. අගමැති කාලේ එතුමා නඩුවක් පැවරෙව්වා වංචාවක් සම්බන්ධව. අධිකරණයට ගියා. ගිහිල්ලා උත්තර දුන්නා. පස්සේ නිදහසුන්නේ. නමුත් කිසිම දවසක ඉන්දියාව වගේ විශාල රටකුඩක් විශේෂයෙන්ම ඉහළ උසාවි ඉතාමත් ස්වාධීන මට්ටමක වැඩ කරනවා. ඉතින් මේ පැනත ගැන අපිට කියන්න තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පැනතෙන් පස්සේ අල්ලස් පැනත, වත්කම් පැනත, ඒ වගේ මේ ජනාධිපති කොමිසම් සම්බන්ධයෙන් දීලා තියෙන නිර්දේශය ඇතුළත් පැනත්, ඒ සියලු පැනත් අහෝසි වෙනවා. මේක තමයි එකම පැනත. මේක තමයි එකම පැනත. එතකොට අපි ඉල්ලීමක් එනවා අපේ ගරු ඇමතිතුමාගේ මේක ආපස්සට බලපාන විදිහට හදන්න කියලා. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි යහපාල ආණ්ඩුව උරත් කමන්නේ මේක ආපස්සට බලපාන විදිහට වෙනමම වගන්තියක් ගේන්න කියලා.
කාලය අවසන් වෙන ගරු මන්තුම.
වන් මිනිත් වෙනමම වගන්තියක් ගේන්න කියලා. මොකද අපිත් කතා කෙරුවා අපේ සහෝදර දීතිකට මාතෘත් එක්ක. එයා පැහැදිලිව කියපු දෙයක් තමයි මේ පරද හොඳයි. නමුත් මේකේ අපහැදිලි තත්ත්වයක් තියෙනවා. ආපස්සට බලපාන විදිහට දඩුවක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි අපෙතුමාගේ ඉල්ලුව විශේෂ වගතියක් ස්පෙෂල් ක්ලෝස් එකක් දාන්න ආපස්සට දඩුවක් දෙන්න පුළුවන් ආකාරයට. නමුත් ගරු අගේ ගරු අපෙතුමා ඒකට කැමති වෙලා නැහැ. මන් දන්නේ මොකද්ද හේතුව කියලා. ඒතකොට මේක ක්‍රියාත්මක වෙන්නේ තව අවුරුද්දකින් විතර. මේකේ අවශ්‍ය නීති රීති හදලා රෙගුලාසි හදලා ඒ කියන්නේ පසුගිය කාලවල වෙච්ච වැරදියට සබාවක් දීලා තියෙන්නේ මේ පරද්ද. ඇයි ආපස්සට බලපාන්නේ? පැහැදිලි නීතියක් හදලා පැහැදිලි නීතියක් ඕනේ. මේක හදලා තියෙන ගරු නීති කතා දාන්න මහත් නීතිජෙක් නීතිඥයන් තරක කරන්න පුළුවන් විදියට මේ වගන්ති හදලා තියෙන නීතිඥයන් තරක කරන්න පුළුවන් ආපස්සට ගඩු දාන්න බෑ කියලා. තවත් කට්ටියට තරක කරන්න පුළුවන් ආපස්සට ගඩු දාන්න පුළුවන් කියලා. ඉතින් නීතිඥවරුන්ගේ උදව්වට තමයි මගේ දැන් මේක හදලා තියෙන්නේ. ඇයි පැහැදිලි වගන්තියක් දාන්න බැරි? ස්පෙෂල් ක්ලෝස්. නමුත් ගරු ඇමතිතුමායි වගන්තිය දාන්න කැමතිද? ඒකෙන් අපි ගම්මිය වෙන්නේ පසුගිය කාලේ වෙච්ච වැරදියට සබාව දෙන්න. ඔවුන්ගේ නීතියේ රැහැනින් ඉවත් කරන්න තමයි මේ නීතිය කියන්නේ. මං අපේ ද්‍රවිඩ පක්ෂ කණ්ඩායමේ නායක සුමන්ත මැතිතුමත් ගිය සැරේ මේක පැහැදිලිව කිව්වා. There should be a special clause because the present amendments transitional provisions there are doubt සැකයක් තියෙනවා. ඒතේ සැකයක් ඇති වුණාම නීතික බාතරුට තමයි මේකේ වාසිය. ඉතින් මේක අවුරුදු ගණන් තර්ක කරයි. ඉතින් අපිටම අවංක නම් මම කියනවා දැන්වත් එතුමා සංසෝදනට ගේනකොට අපිට සංසෝදනට ගේන්න පුළුවන්. නමුත් අපිට බෞතරයක් නැහැ විශේෂ වගන්තියක් ස්ථාපිත කරන්න කියලා.
කාලය අවසන් වෙනවා ගරු.
හැබැයි මේක එක හොඳ එකක් තියෙනවා. මේ තොරතුරු බොරුවට අරන් යන අය. මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් ගරු නීති කතානායකතුමනි හැමදාම ඡන්දයක් ලඟගෙන ටොප් 10. මට මතකයි 2000 වැතිවරණේ මම ඉන්නකොට ටොප් 10 කියලා අල්ලස් කොමිසමට ගියා. මේ මුළු කැබිනට් මණ්ඩලයම දාලා රල් වික්‍රමසිංහ පැතුමා මම ඔක්කොම ටොප් 10 ගියා. ඉතින් පත්තරේ දානවා ලොකුවට ටොප් 10. විජේදාස රාජපක්ෂ මහත්මයාම දවසක් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා ඒ ටොප් 10 ඔබතුමා නිර්දෝෂී කෙරුවා. මතකද? නිර්දෝෂී කෙරුවා. මොකද මේ පැමිණිලි දැම්මට අල්ලස් කොමිසමෙන් කිව්වා සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා. සාක්ෂි නැහැ. ඉති ඒ අය මීට පස ටොප්ටෙන් බිහි වෙන්න ටොප්ටෙන් බිහි වෙන්න මගේතර ගිය ජනාධිපතිවරුන්ට කල්ලු ගිය ටොප්ටෙන් කියලා ලයිතුවක්ක දාගෙන ටීවී එකට යනවා මීට පස ටොප්ටෙන් ඔව හදලා බොරු පැමිලි කරන යට මේකෙන් දඩුවක් කරන්න පුළුවන් ඉතාමත් හොඳයි ඒක ඉතාමත් හොඳයි මංගඩු ඇමැතු බල සුබපතනවා එතුමා උත්සාහ ගන්නවා මම උත්සාහ ගන්නවා හැබැයි මං කලින් කිව්වා වගේ ඒ අවශ්‍ය පරිසරයේ තියෙන ඕන අධිකරණයටයි නීතිපති දෙපාර්තමේන්තුවේ පොලිසිය වැඩ කරා ඉතාමත් හොඳයි එයා දක්ෂයි පොලිසිය අය නීතිය දේශපාලනයේ ගැයුවේ නැත්තම් හොඳටම හොඳයි අපේ පොලිසිය දේශපාලනයේ ගැයුණම තමයි
කරමන්තුමා වැඩිපුර විනාඩි 4ක් ගිහිල්ලා තියෙනවා දැන් බොහොම ස්තුතියි අධිකරණ මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාට ඔබතුමා දන්නවා ඔබතුමත් නීතිඥවරයෙක් මට වැඩි හොඟක් ජේෂ්ඨ රටේ නීතියක් ගේන්න පුළුවන්ද නීතිඥවරුන්ට තර්ක කරන්න බැරි උමන නීතිය ගෙනවත් නීතිඥවරු තර්ක කරනවා ඒක ඕනෑම පුරවැසියෙකුට ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් දීලා තියෙන අයිතියක් නීතිඥ නියෝජනයක් ලබා ගැනීම සඳහා අනිත් එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 20 සංශෝධනයෙන් පැහැදිලි ලෙස 79 ආටිකල් 79 එකේට සංශෝධනයක් ගෙනාවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම් පතක කමිටු අවස්ථාවේදී සංශෝධනයේ මූලික හරයට පරිබාහිර කිසි සංශෝධනයක් ගේන බෑ කියලා. එතකොට අපි 21 සංශෝධනය ඉදිරිපත් කරන වෙලාවෙත් ඒක ආරක්ෂා කරා. මොකද මේ පාර්ලිමේන්තුවට චෝදනාවක් තිබුණා මීට පෙර 52ක් සම්බන්ධව කමිටු අවස්ථාවේදී පනතේ හරයෙන් පිට සංශෝධන ගෙනල්ලා විකෘතිතාවයන් නැති කරයි කියලා. හැබැයි ඒක සමහරව ආර්ථ නිරූපණය කරන්න ගියා 19 සංශෝධනයේ කියලා 19 සංශෝධනයේ හිම දෙයක් උනේ නැහැ. හැබැයි මේ චෝදනාව ආවේ පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පනත් සම්බන්ධව. එතකොට දැන් මේ පනතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ගණනාවක් දීලා තියෙනවා. අනිත් එක දැන් මේ ඔබතුමා කියපු අර සමාවදීමේ කාරණේ මේ අතීතයේ පිළිබඳව නෙමෙයි. දැන් අනාගතයේදී යම් කාරණයක් පිළිබඳව සමාගමක් වගේ ආයතනයක් වෙන්නට පුළුවන්. ඒක බරපතල කාරණයක් නොවන අවස්ථාවකදී සමාව දීලා ඉදිරියේදී දඬුවම් දෙන ක්‍රමයකට ගිහිල්ලා තියෙනවා. මේක ජාත්‍යන්තර පිළිගත් ක්‍රමයක්. එක්සත් ජාතීන්ගේ දූෂණ නිරෝධී ප්‍රතිපත්තිය තුල පිළිගත් ක්‍රමවේදයක්. ඉතින් අතීතයට බලපානවයි කියලා අපිට මේක වගන්තියක් දාන්න බෑ කියන කාරණේ ඔබතුමත් මං හිතන්නේ සහභාගී වුණා නීතිපතිතුමාගෙත් සියලු දෙනාගෙත් එක්ක සාකච්ඡා කරලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක කරේ මම මගේ අවශ්‍යතාවය පරිදි මම නීතිය වෙනස් කරන්නේ නැහැ මේ සියලු පාර්ශවත් එක්ක සාකච්ඡා කරලා දැන් එකඟ වෙච්ච අවසාන සංශෝධන ටික තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොම වුණත් අපි දැම්මොත් එම මේ පනතේ අතීතයට බලපාන කරුණු තියෙනවා අතීතයට බලපානවා කියලා මීට අමතරව තවත් පනත් අනන්තවත් අපි සම්මත කරලා තියෙනවා කෙනෙකුට තවත් වෙලාවකට තර්කයක් නගන්නට පුළුවන් අන්න අහවල් පනතේ දාලා තියෙනවා මේක අතීතයට බලපානවා මේ අපි කියන පනතේ දාලා නැහැ එතකොට එහෙමනම් ඒ පනතේට ඒක ඉදිරිපත් නොකරේ හිතාමතාම අතීතයට බල නොපාන්න ඕනේ කියලා ඒක නිසා හැම පනතෙම තියෙනවා ට්‍රාන්සිෂනල් ප්‍රොවිෂන් එකක් අප තියෙන පනතක් ඉවත් කරලා අලුත් පනතක් ගේනකොට තියෙන පනත යටතේ සිදුවෙච්ච සෑම වරදක් සම්බන්ධවම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මේ පනතින් මුළුමනින්ම ආරක්ෂා කරලා තියෙනවා. එතකොට විදේශවත්කම් ගේන ක්‍රමවේද නැහැ කියලා සමහරු චෝදනා කරා. මේකේ වගන්ති ගණනාවක් තියෙනවා. ඔන්නම එකින් එක කියන්න. අයුතු ලෙස නීති විරෝධී ලෙස උපයාගත් දේපල මේ රටේ වෙන්න පුළුවන් විදේශ රටක වෙන්න පුළුවන්. ඒකට අදාළ අපේ තියෙනවා මියුචුවල් ඇසිස්ටන්ට් ඉන් ක්‍රිමිනල් ලිටිගේෂන් අපි කිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒවා ඒ පනත් බව සඳහන් කරලා අපි දාලා තියෙනවා මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒ දේපල සම්බන්ධව. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ඩීබී හේරත්න තුමා අපතමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
මුල්ලාසනාරෝඩ නියෝජ්‍ය කතානායකතුමනි අද දියුණු වෙච්ච ලෝකේ රටවල් දිහා බැලුවහම දියුණු වෙච්ච හැම රටක්ම නීතිගරුකයි. ඒ වගේම විනයගරුකයි. දූෂණ ක්‍රියාකාරකම් අවම වෙලා තියෙනවා. මේ කාරණා මත පදනම් වෙච්ච ලෝකේ දියුණු වෙච්ච රටවල් සිංගප්පූරුව, චීනය, ඒ වගේම යුරෝපීය රටවල්, ස්කැන්ඩිනේවියානු රටවල් ගත්තහම ඒ හැම රටකම නීතිගරුක බව සනාථ වෙච්ච කාරණාවක්. ඉතින් අද මේ කාරණාව පිළිබඳව කතා කරද්දී වර්තමාන ජනාධිපතිතුමා සිය රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව පෞගිය දවසක මේ ස්ථානට ඇවිල්ලා කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ඒ කාරණාවත් එක්ක ගත්තහම ඒ මාර්ග සැලැස්මට අනුව රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව කතා කරද්දී මේ රටේ පාලක පක්ෂය හැටියට ඒ වගකීම සියලු දෙනා වෙත පැවරුවා. කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ඒ වගකීම් බාර අරගෙන කටයුතු කරන මොහොතක අපේ වර්තමාන අධිකරණ ඇමතිතුමා එතුමාගේ වගකීම තමයි මේ ඉටු කරන්නේ. විශේෂයෙන්ම ගත්තාම මේ කාලය තුල වෙනදාට වඩා මේ පාර්ලිමේන්තුවට අධිකරණ හා සම්බන්ධ නීති රීති අනපනත් ඉදිරිපත් කරන එතුමා උත්සුක වුණා. ඒ රාජ්‍ය ඇමතිතුමා අනුරාධ ජයරත්න ඇමතිතුමත් මේකට උදව් කරලා මේ කාරණාව ඉටු කිරීම මම විශ්වාස කරනවා රටේ ඉදිරි යහ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරන එතුමාගේ වගකීම ඉටු කරන කාරණාව. ඉතින් එදාද මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්න යෙදුණා. විදේශ ඇමතිතුමත් නීතිඥයෙක් හැටියට මේ වටිනාකම කියලා දුන්නා. ඉතින් මේ කාරණා සියල්ලම මම නීතිඥයෙක් නොවුනත් විශේෂයෙන් රටේ පැවැත්මට ඉවහල් වෙනවයි කියන කාරණාව පිළිබඳව තරයේ අපි විශ්වාස කරගෙන තියෙනවා. අපි දකිනවා විශේෂයෙන්ම මේ රටක් හැටියට ගත්තහම මේ කාලවකවාන තුළ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු දැන් මේ වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට පුරුදු ක්‍රමවේදය තමයි පාර්ලිමේන්තුව තුළ එකිනෙකා විවේචනය කරගනිමින් ඇඟිල්ල දෙපැත්තට දිගු කිරීම. ඒ මිස මේ වගේ පනතක් ආපුවාම ඒක රටේ පැවැත්මට භාවිතා කරන්නේ කොහොමද කියන කාරණාව, ඒ වගේ මේ පනතේ තියෙන වැදගත් වගන්ති පිළිබඳව විග්‍රහ කිරීම, ඒ කාරණාවෙන් අපි ඉවත් වෙනවද කියලා මට හිතෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඉදිරිපත් කරලා තියෙන මේ පනත, දූෂණ විරෝධී පනත, කොහොමද ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. අපි අතීතයෙන් අත්දැකීම් ගන්නවා නම් ඒ සියල්ල ගත යුත්තේ මේ දූෂණ විරෝධී පනතේ තවදුරටත් සාර්ථකභාවය සහතික කරගැනීම උදෙසා. ඉතින් ඒ කාරණාවත් එක්ක ගණිද්දී මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ පනති තියෙන වැදගත්කම. දැන් අපි දන්නවා සිංගප්පූරුව දියුණු වෙනකොට එහි අගමැතිවරයා යූ ලී ක්වාන් යූ මහත්මයා එතුමාගේ කැබිනට් එකේ ඇමතිවරයෙක් චෝදනාවකට ලක් වෙනකොට ඔහුට සමාව දුන්නේ නැහැ. ඔහු කිව්වා ජීවිතේ පිළිබඳ තීන්දුවක් ගන්න, ඔබ රටට ද්‍රෝහි වෙලා තියෙනවා කියලා. එවැනි නායකත්වයක් රටට අවශ්‍යයි. අපි විශ්වාස කරනවා වර්තමානයේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හැම කෙනෙක්ම ඒ පූර්වාදර්ශය ගත්තොත්, ඒක මේ ස්ථානය තුළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරොත් අපිට අවංක වුණොත් අපි විශ්වාස කරන අපිට මේ රට ගොඩනගන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ ඌමනාව. රටක් හැටියට ගත්තහම නීති ආධිපත්‍යය තහවුරු වුණොත්, ඒ වගේම දූෂණය, වංචාව සහ බීෂණය රට තුළ නැති වුණොත් අපිට රට ගොඩගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ කාරණවකවානු තුළ විශේෂයෙන්ම ගත්තහම රටේ පාලක පක්ෂය, අපි දන්න විවිධ ආණ්ඩු මේ රටේ බලයට පත් වෙලා තියෙනවා. අවුරුදු 70කට එහා ප්‍රමාණයක් රට පාලනය කරලා තියෙනවා. දැන් මේ කාලවකවානු තුළ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරද්දී පාලක පක්ෂයට චෝදනා එල්ල කරනවා මිස ඔවුන් ඒ අවස්ථාවලදී රට ගොඩනගන්න ගත්ත තීන්දුව අගය කිරීමට ලක් නොකරන මිනිස්සු ඉන්නවා. දැන් මේ රටේ ආර්ථික අපරාධ පිළිබඳව කතා කරමු. හැබැයි මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඒ බලයටපත් වී චාණ්ඩු ගත්ත තීන්දුව තීරණ පිළිබඳව කතා කරන්නට සමහර අයගේ දිව පැටලෙනවා. මේ කාරණාවත් එක ගත්තහම අපි රට ගොඩනගන ක්‍රියාවලිය තුළ මේ අවුරුදු 70කට වැඩි කාලයක් රට ගොඩනගමින් පැවතිච්චදී එක පැත්තකින් මේ විනාශයට කාරණා හේතුපාදක වෙච්ච ප්‍රධාන කාරණාව මේ රටේ දේශපාලඥයන් සහ ඔවුන්ට උදව් කරපු රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ දූෂණ අකටයුතුකම් හින්දා රට විනාශ වුණයි කියලා විග්‍රහ කරන්න උත්සාහ කරනවා. හැබැයි අපිට අමතකයි මේ රටේ ස්වභාවික විපත්, අවුරුදු 30ක යුද්ධයක්, ඒ වගේම පහුගිය කාලේ කොරෝනා වෛරසය, මේ වගේ කාරණාවල් එක්ක මේ රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ඉහළට ගොඩනැගෙන්න තිබිච්ච අවහිරතාව පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. ඒ කාරණාව පිළිබඳව සාකච්ඡා කරගනිමින් අපි වර්තමානය සකස් කරගන්නවා නම් අනාගතය ගොඩනගන්න මං හිතන්නේ වැදගත් වෙන කාරණාව ඒකයි කියලා විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා මේ අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කරලා තියෙන ඒ පනත දූෂණ විරෝධී පනත පිළිබඳව ගත්තාම අපිට පහුගිය කාලේ ප්‍රශ්න තිබුණා. දැන් කොමිෂන් සභාපත් කරනකොට ඒ කොමිෂන් සභාවල ක්‍රියාකාරකම් පිළිබඳව ඒවා නියෝජනය කරන සමාජික වරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. පහුගිය දවසෙත් අපි මේ ආණ්ඩු පක්ෂ රැස්වීම දිල්ලීමක් කරා. මේ මේකට පත් කරන සමාජිකවරු යන් පිළිබඳව අපිට නිවැරදි දැක්මක් අවශ්‍යයි. ඔවුන් දූෂණ සහ කටයුතුකම් වලට නැත්තම් බලය අයිති විදිහට පාවිච්චි කරන්න තියෙන ඉඩ ප්‍රස්තාව අවහිර කරන්න මේ ස්ථානය තුළ අපි නීති සම්පාදනය කරන්න අවශ්‍යයි. අපිට තියෙන අතීත අත්දැකීම් යම් යම් තැන්වල ඒ කමිටු නියෝජනය කරපු දවිය ස්වකීය රාජකාරිය හරියට ඉටු නොකරපු අත්දැකීම් අපිට තියෙනවා. ඒ නිසා අපි නීති සම්පාදනය කරන ආයතන හැටියට මේ පත් කරන කොමිෂන් සභාවල විශේෂයෙන් මේ දූෂණ විරෝධී කොමිසම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඔවුන්ට වැරදි කරන්න බැරි වෙන විදිහට අපිට නීති සම්පාදනය කරන්න අවශ්‍යයි කියන කාරණාව මම විශේෂයෙන් අවධානය ලක් කරන්න කැමතියි. දෙවෙනි කාරණාව දැන් අපි දකිනවා මේ කාලවකවාන තුළ මේ පක්ෂ විපක්ෂ අපි හැමෝම දන්න කාරණාවක් තමුන්ගේ විරුද්ධවාදීන් පිළිබඳව අභූත චෝදනා එල්ල කරගනිමින් ඒක දේශපාලන වේදිකාව තුළ පාවිච්චි කරන්න උත්සාහ කරනවා. අපි චෝදනාවක් අරගෙන යනවා ඒ කොමිෂන් සභාවලට CID එකට වෙන්න පුළුවන් පෞගී කාලේ FCID එකට වෙන්න පුළුවන් අරගෙන ගිහලා චෝදනා පත්‍රයේ දීලා දැන් මේ වේදිකාව තුළ අරගෙන ඇවිල්ලා කියන මෙන්න මේ විදිහට අහවල් හොරකම් කරා අහවල් දූෂණයට ලක් වුණා ආදි වශයෙන් විග්‍රහ කරන. ඉතින් මේ කාරණා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සාන්ත බණ්ඩාර ඇමතිතුමා කිව්වා වගේ සමහර වෙලාවලදී මේක විභාග කරලින් අනතුරුව විනිශ්චයක් ලබා දෙනවා ඔහු නිවැරදියි කියලා. මෙන්න මේ කාරණා පිළිබඳව අපේ අධිකරණ ඇමතිතුමා අවධානය යොමු කරලා තියෙනවා. බැරදි චෝදනා හිතාමතාම ඉදිරිපත් කරොත් ඒකට මේ පනත තුළම ඒකට එරෙහිව ගන්න තීන්දුව ගන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා තියෙනවා. අපි දකින්නේ ඒක හොඳ ලක්ෂණයක්. ඒ වගේ කාරණාවත් එක්ක අපි විශේෂයෙන් කල්පනා කරනවා මේ රට ගොඩනගෙන වැඩපිළිවෙලට නීති ආධිපත්‍ය අපිට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා කියන එක. අනිත් එක තමයි දැන් මුලාසනාරූඪ ගරු කතානායකතුමනි දැන් හුඟක් වෙලාවලදී 225 හොරු මේක තමයි සමාජගත කරපු කාරණාව. හැබැයි මේ 225 හොරු කියලා සමාජගත කරපු කාරණාවේ අභ්‍යන්තරය මොකක්ද? මේ රටේ පාලක පක්ෂය දූෂිතයින් හැටියට හම්බඩු ගැනීම. මේ 225 ඉන්න 225 දෙනා මේ ගොඩට දාන්නේ ඇයි? කොච්චර අසාධාරණයිද? ඉතිහාසයේ යම් යම් වැරදි කරපු අය ඇති. ඔවුන්ට දරුවන් කරාට වැරද්දක් නැහැ. ඔවුන් විත්තිකුරු නංගවලා මහජනතාව ඉදිරියේ ඔවුන්ට ඒ පැහැදිලි කිරීම කරාට වැරද්දක් නැහැ. නමුත් සියලුම දෙනා 225 හොරු කියන කාරණාවත් එක්ක අද මේ රටේ මේ සමාජය බොහෝ වෙලාවලදී පක්ෂ පාට ભેදකින් තොරව දේශපාලඥයන් පිළි නොගන්න තැනකට අරගෙන වෙලා තියෙනවා. අපි දන්නවා මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු තාමත් වන්දනීය විදිහට සලකපු යුගයක් තිබුණා. ඒ කාලවකවානු තුළ ඔවුන් ක්‍රියාකාරීත්වය තුළ කවදාකවත් වැරද්දක් කරන්න උත්සාහ කරේ නැහැ. ඒ කාලවකවානු තුළ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් පත්තරයක තිබුණා නම් තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දූෂණයක් පිළිබඳව සමාජ විරෝධී ක්‍රියාකාරකමක් පිළිබඳව සමාජයට පටහැනි තීන්දුවක් ගත්ත කාරණාවක් පිළිබඳව බරපතල විදියට ඒක ඔහුට බලපානවා. ඔහුට පමණක් නෙවෙයි ඔහුගේ පරම්පරාවට මේක බලපානවා කියන කාරණාව පිළිබඳව දැඩි අවධියෙන් කටයුතු කරා. ඒ හින්දා දේශපාලඥයෝ වැරදි කරන්න උත්සුක වුණේ නැහැ. ඒක අපි දැකපු කාරණාව. ඒ විතරක් නෙවෙයි අපි මේ දේශපාලඥයන් ඇඟිලි දික් කරගන්නේ මේ කාරණා කරන ගමන් මේ රටේ රාජ්‍ය තන්ත්‍රය. දැන් අපි ප්‍රතිපත්ති හදනවා. ප්‍රතිපත්ති ක්‍රියාවට නම්වන්නේ කවුද? නිලධාරී අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු
නිලධාරී මිනිත්තු දෙකක් කාලයක්
බොහොම සුති. එවන් පසුබිමක් තුළ අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාරණාව මේ වගේ පනත් ඉදිරිපත් කරනකොට දේශපාලඥයන්ට පමණක් නෙවෙයි මේවට වැරදි කරන්න හවුල් වෙනවා නම් ඉහළ නිලධාරී ඔවුනුත් මේකට එකතු කරගන්න අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි මේ සමාජයේ පැවැත්ම වෙනුවෙන් මේ සියලුම ස්ථානයන්වල විනයගරුක බවක් හදන්න ඕනේ. අපි හුඟක් වෙලාවලදී අහලා තියෙනවා රටක් පවත්වීම වෙනුවෙන් නීති සම්පාදනය කරලා පමණක් මේ රටක් ගොඩනගන්න බෑ හදන්න බෑ ආකල්පමේ වෙනසක් ඇති කරන්න ඕනේ. දැන් රජයේ නිලධාරීන් හැටියට හැම අවුරුද්දකම අයවැයලේ කියනින් පුහුණු වැඩසටහන් තියෙනවා. ඒ පුහුණු වැඩසටහන් කොච්චර තිබුණත් අපිව හම්බෙන්නේ පාරිභෝගිකයාට මේ කන්තරෝල යන අයට නිසි විදියට සේවයක් ලැබෙනවද කියන එකත් ප්‍රශ්නයක්. ඒ වගේ කාරණාවල් පිළිබඳව අපි සැලකිලිමත් ගන්න අවශ්‍යයි. ඉතින් මම කල්පනා කරනවා විශේෂයෙන් දේශපාලන අධිකාරිය නියෝජනය කරන මේ පාර්ලිමේන්තුවේ මහජන නියුත්තෙන්ද සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිලධාරිනුත් මේ කාරණාවේදී මේ වගකීම බාර ගන්න ඕනේ. ඒ කටයුතු කරන ගමන් අපි ආකල්පෙන් වෙනසක් ඇති කරන්නේ කොහොමද? ඒකට අපි යෝජනා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක පටන් ගන්න ඕනේ ඉස්කෝලෙන්. පාසල් පද්ධතිය තුළ මේ අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ ඒ විෂයමාලාවල් දැන් ඉස්සර මේ ඉස්කෝලේ ගියපු අය දැන් අපි දන්නවා ඒ අය වැඩිමහල් තත්ත්වයට පත් වුණාම ඒ අධ්‍යාපනයේ ලැබ බද්දකීමත් එක්ක සමාජ විරෝධී ක්‍රියාකාරකම් කරන්න ඔවුන් මැලි වෙනවා. ඔවුන් ලැජ්ජා වෙනවා. ඔවුන් බයයි. හැබැයි පහුගිය කාලේ මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඇතිවෙච්චේ විවිධ වෙනස්කම් රටට උචිත නොවන විදිහට නිර්මාණය වුණා. ඒ නිසා අපි මේ වැඩේ පටන් ගන්නකොට පාර්ලිමේන්තුවෙන් මේ දූෂණ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව අනපනත් නීති රීති සම්පාදනය කරනකොට අපේ පාසල් පද්ධතිය අපේ අනාගත දරුවන් මේ වගේ වැරදි කරන තැනකට එන එක වළක්වන්න උන්ට ආකල්ප මේ වෙනසක් ඇති කරන්න අපිට පුළුවන්. ඒ කාරණා පිළිබඳව විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ කාරණාව එහෙම කරන ගමන් විශේෂයෙන් ආධ්‍යාත්මික රටාව පිළිබඳව කතා කරද්දී අපේ රටේ විවිධ ආගම් අදහන පිරිස් ඉන්නවා.
කාලය අවසන්.
ඒ වගේම කතා විවිධ භාෂා කතා කරන අය ඉන්නවා. ඒ හැම එකනා එක්කම ගෞරවාන්විත විදියට සමාජයේ ඉන්න පුළුවන් පදනමක් හදන්න ඕනේ. ඒ සියලු කාරණාත් එක්ක දූෂණය අල්ලස සහ බීෂණයට එරෙහිව කටයුතු කරන වැඩපිළිවෙලක් හැදීම යුතුකමක් හැටියට සලකන්න අවශ්‍යය කියන කාරණාව මතක් කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුති ඔබතුමාට. ගරු රවුප් හකීම් කබීර් හසීම් ඇතතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ස්තුති නියෝජ කතානායකතුමනි, ඊයේ අපි අධිකරණවල අධිකරණ කටයුතු ආශ්‍රිතව සිදුවන ප්‍රමාදයන් හා හේතු පිළිබඳව විවාද කරා. ඒක ඉතාම වැදගත් මාතෘකාවක්. සාගර කාර්යවාසම් මන්ත්‍රීතුමා ඒ මාතෘකාව විශේෂයෙන්ම ගෙන යාම පිළිබඳව අපි සතුටු වෙනවා. මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා එතුමාට. ඊයේ සාගර කාර්යවාසම් මැතිතුමා ඒ වගේම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා අධිකරණයේ ප්‍රමාදය පිළිබඳව තාක්ෂණික කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කරා අපට. අපි පොඩි කාලේ කියනවා කෙනෙකුට බංකලොත් වෙන්න ඕනේ නම් එක්කෝ ඉඩම් නඩුවක පැටලෙන්න කියලා, එහෙම නැත්නම් පරණ කාර් එකක් ගන්න කියලා. මේක අදත් ඒක ඇත්ත. මොකද නඩුවක පැටලුණා කියන්නේ ජීවිත කාලය තුළ තමන්ගේ නඩුව අවසන් වෙන්නේ නැහැ. මම අධිකරණය පිළිබඳව පෞද්ගලිකව අත්දැකීම් විඳපු කෙනෙක්. අධිකරණයේ අගති සහිත හැසිරීම් අත්විඳා. හෙල්පින් හම්බන්තොට නඩුවේ පැමිණිල්කරුවා හැටියට රජයේ මුදල් අවභාවිතා කිරීමක් සඳහා මම පැමිණිල්ලක් කරලා, ඊට පස්සේ අන්තිමේට පැමිණිල්කරුවා හැටියට මට රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන්න වුණා උසාවියට. ඉතින් මේක අලි සබ්‍රි මහතා මේ නඩු ගැන කතා කරනකොට මට පුදුම වුණා. මේ සමහර දේශපාලන බලපෑම් පෞගිය කාලේ අධිකරණයට සහ නීතියට සිදු කිරීම නිසා තමයි මේ රටේ දූෂණය අපට වළක්වන්න බැරි වෙලා තිබුණේ. ඒක වළක්වන්න තමයි මේ පනත ගේන්න අපි හැමෝම එකතු වුණේ. කියමනක් තියෙනවානේ, ජස්ටිස් ඩිලේඩ් ඉස් ජස්ටිස් ඩිනයිඩ් කියලා. මේක ඊයේ කීප දෙනෙක් කිව්වා. ඒ කියන්නේ නීතියේ ප්‍රමාදය නීතිය අහිමිවීමක් අනිවාර්යෙන්ම. එනිසා අධිකරණය ආශ්‍රිතව සිදුවන ප්‍රමාදය පිළිබඳව ගත්තාම ඒක නීතිය ආධිපත්‍යයට, ඒ වගේම නීතිය පිළිබඳව විශ්වාසයට බරපතල බලපෑමක් සිදු වෙනවා ඒ ප්‍රමාදය නිසා. ඒ නිසා මේවා වල තාක්ෂණික හේතු ඔබතුමාලා කියලා දුන්නා අපට. හැබැයි ඊයේ විවාදයේදී අපි අධිකරණ ව්‍යුහය තුළ තිබෙන දුර්වලතා, දූෂණය, ඒ වගේම පක්ෂග්‍රාහීත්වය ගැන විවෘතව මේ සභාව තුළ කතා වුණා. ඒක වැදගත්. අපි ඒවා කතා කරන්න ඕනේ. මොකද මෙතෙක් කාලයක් මේ රටේ පොදු ජනතාව පාට කරපු කණ්ණාඩි වලින් තමයි මේ මාතෘකාව දිහා බැලුවේ. මොකද නිතරම දේශපාලඥයා හැටියට හේරත් මන්ත්‍රීතුමා කිව්වා වගේ දේශපාලඥයා හොරා කියලා විතරයි දැක්කේ. හැබැයි දේශපාලඥයා, අධිකරණ පද්ධතිය, රාජ්‍ය නිලධාරීන්ලා, රේගු අධිකාරිය, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව, මහනගර සභා, සුළු නගර සභාවල්, ප්‍රාදේශ සභාවල්, පොලිසිය, අපේ මුළු රටම ගත්තම හැම තැනම දැන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක කැලලක් බවට පත් වෙලා තියෙනවා. හැම තරාතිරමකම මේ දූෂණය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක නතර කරන්න අවශ්‍යයි. එනවා ඒ නිසා ඒකට අපි විශේෂයෙන්ම බලපාන්නේ මේක බලපාන්නේ මේ දූෂණය බලපාන්නේ කාටද? දේශීය ව්‍යාපාරිකයාට, ආයෝජිකයාට, ඒ වගේම විදේශ ව්‍යාපාරිකයා, ඉඩම් හිමියා, ගොඩනැගිලි හිමියා, ගොවියා, කම්කරුවා, පොදු ජනයා හැමෝටම තමන්ගේ ජන ජීවිතයට මේක බලපානවා. මම හිතනවා ඒ නිසා තම තමන්ගේ ආගම අනුව අපි දෙයියෝ වඳිනවා. අපේ එක එකන ආගම අනුව අපේ ආගම කෙරෙහි විශ්වාසය රඳා පවතින්නේ දෙවියන්ගේ විශ්වාසය මත. ඒ දෙවිය පිළිබඳව විශ්වාසය බිඳ වැටුණා නම් මොකද්ද වෙන්නේ? ආගම කෙරෙහි තියෙන විශ්වාසෙත් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි අපි නීතිය ආධිපත්‍ය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳව අපේ විශ්වාසය රඳා පවතින්නේ අධිකරණ පද්ධතිය මත. ඒ අධිකරණ පද්ධතියේ විශ්වාසය බිඳ වැටුණා නම් එතකොට ඉතින් මුළු විශ්වාසෙම ඉවරයි. එනිසා අද අපි දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදයට ලක් කරලා තියෙන ඉතාම වැදගත් පනතක්. මේ දවසේ මං හිතන්නේ ඉතා වැදගත් මාතෘකා දෙකක් මේ දවස් දෙකක අපි මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරා. මේක ඉතා වැදගත් විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් දිගටම මේ කරන ලද සටනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ දූෂණ පනත අද මෙහාට ඇවිල්ලා තියෙන්නේ, පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ කියලා අපට සතුටු වෙන්න පුළුවන්. මොකද්ද? රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරා මේ දූෂණ විරෝධී පනතක් ගේන්න කියලා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඒ පනතක් ගේන්න කියලා දිගටම කතා කරා. ඉතින් මේ බලපෑම් මත ආණ්ඩුව මේ ගැන හිතලා දැන් IMF එක කිව්වා කියලා හරි මේක ගෙනාපු එක අපිට විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය අපි ඉටු කරලා තියෙනවා කියලා අපට සතුටු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගත්තම දේශීය නිෂ්පාදනයේ විදේශ ආයෝජනය පිළිබඳව නීති ආධිපත්‍ය ඒකට බලපානවා. නීති ආධිපත්‍යයට විශේෂයෙන්ම විධායකය, විවස්ථාදායකය සහ ඒ වගේම අධිකරණය පිරිසිදු රාමුවක් තුළ හැදිලා තියෙන්න ඕන කියන එක කවුරුත් මේ රටේ පිළිගන්නවා ඇති. ඒ නිසා එහෙමනම් ඒ පාලනය තුළ වගවීම සහ විනිවිදභාවයක් සිදු වෙන්න ඕනේ. Honorable Deputy Speaker, in a robust democracy, suitable checks and balances within the branches of government ensure that the executive is held accountable at all times. Three subtypes of accountability advance good governance in a democracy. These are vertical, horizontal, and diagonal accountability. Vertical accountability is concerned with the ability of the citizens of a country to hold their government accountable, whilst diagonal accountability is concerned with oversight of government by civil society organizations and the media. Horizontal accountability is the capacity of state institutions to hold other branches of government accountable. Sri Lanka, which has ratified the UN Convention Against Corruption in March 31st in 2004, and our constitution has strong provisions against anti-corruption. But why haven't we progressed further? Why haven't we been able to curtail corruption? The commission to investigate allegations of bribery and corruption, CIABOC, නැත්නම් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තියෙනවනි. දැන් මෙතෙක් කාලයක් තිබුණා, හැබැයි හොරු ඇල්ලුවද දූෂණය අඩු කරාද ප්‍රශ්නයක් තිබුණා. මේකට විශේෂඥයන් දිගටම කියන්නේ ඒ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳව ගැටලුවක් තියෙනවායි කියලා. එහෙනම් මේ පනතේ එය මගහැරලා අපි ඉස්සරහට ගිහිල්ලා තියෙන්න ඕනේ. මං හිතනවා ඒක සිදු වෙනවායි කියලා මේ පනතෙන්. දැන් සියබොක් එක යටතේ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂනේ වරදිකරුවන්ට දඬුවම් දීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද දඬුවම් දීම පිළිබඳව ඇත්තටම ලොකු අඩු වීමක් සිදු වෙලා තිබුණා. උදාහරණයකට මිනිමරුවන්ට සමාව දුන්නා. හරි. ඒ වගේම දේශපාලනඥයන් අපි දැක්ක නඩු වලින් නිදහස් කරනවා. පෞගිය කාලේ කොච්චර නිදහස් කරාද? ඊළඟට මේවා බලපෑම්මත්. එතකොට දූෂණ වංශා විමර්ශන සඳහා කොමිසමෙන් කිසිම දඬුවමක් දීලා තිබුණේ නැහැ. ගොඩක් දුරට දඬුවම් දීම අවම වෙලා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව සමහර විලාවට වැරදිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම. මේ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට බලන්න අපේ රටේ වෝහාරික විගණනයක් කරා ගරු ඇමතුමනි, අධිකරණ ඇමතිවරයා හැටියට මෙන්න මේ මෝර්නින් සන්ඩේ මෝර්නින් පත්තරේ, මේක 2019 පත්තරේ. එතකොට මේ පත්තරේ කියනවා 19 billion loss revealed in the forensic audit on the EPF. මේක හොයාගත්ත ප්‍රමාණය විතරයි, තව ගොඩක් නැති වුණා. pump and dump වල රුපියල් බිලියන 19 කෝටි 190ක පාඩුවක්. එතකොට විගණනයක් කරපු එක වෝහාරික විගණනයක් කරපු එකේ ඒ සඳහා කිසිම පියවරක් ගත්තේ නැහැ. එතකොට නීතිපතිවරයා මහ බැංකුවට මේ වාර්තාව යැව්වා. මේ ඔඩිට් එක. හැබැයි ඒක ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. එතකොට මේ වාගේ තත්වයක් ඇති වෙලා තියෙනකොට කොහෙද විශ්වාසය? එතකොට මේ රජය පෞගිය කාල පරිච්ඡේදයේ මේ හොරකම් වලට වංචාවල් වලට දූෂණයට નિયમિત තීන්දුව తీරන අරන් නැති බව මේකෙන් පෙනී යනවා. issue take the ගෝලීය දූෂණ බැරෝමීටර් එක කියලා එකක් තියෙනවා. global corruption barometer එක. මේක transparency international එකෙන් ක්‍රියාත්මක කරන එකක්. ඒක අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතර කරපු සමීක්ෂණේ 45%කට විශ්වාසයක් නැහැ මේ රටේ කිසිම තැනක දූෂිතයන්ට දඬුවම් දෙයිද කියලා. ඒක තමයි තත්ත්වය. මේ රටේ 46%කට වැඩි පිරිසක් කියනවා මේ රටේ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා. තව විචාර පිරිසක් කියනවා අපි දන්නේ නැහැ කියලා. උදාහරණයක් ගත්තම ගිය වසරේ ගරු ඇමතුමනි ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසයේ 2022 නඩු 94ක් අහලා තියෙනවා. මේ දූෂණය පිළිබඳව නඩු 94ක්. ඒකෙන් නඩු 20ක විතරයි දඬුවම් දීලා තියෙන්නේ. convictions only in 20 cases. ඒකෙන්ම පේනවා අපි හරියට ක්‍රියාත්මක කරුවේ නැහැ කියලා. ඒ නිසා මේ පනත අත්‍යවශ්‍යයි. ඒකයි මම කියන්න යන්නේ. මේ පනත අපි තවත් ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා මේවා වල ප්‍රතිඵලයක් වශයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ දඬුවම් නොදීම නිසා, දූෂණ ව්‍යාප්ත කරන් දුන්න නිසා ශ්‍රී ලංකාවේ ease of doing business දර්ශකය අපි ඉන්නේ 96 වෙනි ස්ථානයේ පහළ මට්ටමක.
කර්මන්තවන්ත මිනිත්තු දෙක කාලයක්
තියෙනවා. ඊට වඩා enforcement of contracts ගත්තම givisum වාණිජ givisum බලපැවැත්වීම සඳහා අපි ඉන්නේ රටවල් 180කින් 164 වෙනි ස්ථානයේ. එතකොට කොයි ආයෝජකයෙක්ද මේ රටට එන්නේ ආයෝජනය කරන්න? මේ වගේ තත්ත්වයක් තියෙද්දි transparency international එක අනුව 2022 corruption perception index එක ගත්තම දූෂණ අවබෝධතා දර්ශකය අපි බිඳුව කියන්නේ දූෂිතම රට, 100 කියන්නේ පිරිසිදු පාලනයක්. අපි ඉන්නේ අපේ score එක 36යි. ඒ කියන්නේ රටවල් 180කින් ශ්‍රී ලංකාව ඉන්නේ 101 වෙනි ස්ථානයේ පහළම මට්ටමක දූෂණය සඳහා තියෙන ලේබලය සඳහා. එතකොට මේ වාගේ තත්වයක අපි ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ විදේශ ආයෝජන වලට කලින් දේශීය ව්‍යාපාරිකයන්ට සාධාරණ පරිසරයක් ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් හදලා දෙන්න ඕනේ. ඔවුන්ට විවිධාකාර පීඩන සහ බලපෑම් මත සිදු වෙනවා. එක පැත්තකින් කප්පම් ගන්න, කොමිසම් ගන්නවා, අල්ලස් ගන්නවා. ආදායම්පතු දෙපාර්තමේන්තුවෙන් විශාල වශයෙන් බහුතරයක්ම ඒකේ ඉන්න නිලධාරීන් ළඟ ව්‍යාපාරිකයන්ට විවිධ බලපෑම් සිදු වෙනවා. මේවා නතර වෙන්න ඕනේ. එතකොට සුරාබදු එක, රේගු අධිකාරිය, මේවා අපි කතා කරන්නේ නැති ඒවා. සමහර ඒවා ආණ්ඩුව බයයි මේවට අත ගන්න. හැබැයි මේවා නිවැරදි කරුවේ නැත්තම් මේ රටේ ආයෝජකයෝ වෙන්නේ නැහැ. මේ රටේ අපේ ව්‍යාපාරිකයෝ, දේශීය ව්‍යාපාරිකයෝ මේ රට දාලා දැනුත් විවිධ රටවල් වලට, අප්‍රිකාව මැද පෙරදිගට ගිහිල්ලා ආයෝජනය කරලා තමන්ගේ කොම්පැනි ටික අරන් යනවා. මේ තියෙන රටවල් අපේ රටේ තියෙන රැකියා පවා අහිමි වෙනවා. ඒ නිසා මේ පනත වැදගත්. රටකර විදේශ ආයෝජන ලබා ගැනීමට රට තුළ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී විධිමත් පාලනය පිළිබඳව ලෝකයාගේ ඉහළ අගය කිරීමක් සහ ඒ ප්‍රධාන මිනුම් දණ්ඩක් හැටියට දකින්න පුළුවන්. ඒක වැදගත්. ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම ඉතාමත් දියුණු රටවල් වල ආයෝජනය සඳහා යොමු වීමේදී තමන් විසින් ගනුදෙනු කරන්නා වූ අනිත් රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ, එම රටේ දූෂණයෙන් තොර පාලනයක්, ඒ රටේ මානව හිමිකම් සුරක්ෂිතභාවය, අධිකරණයේ ස්වාධීනත්වය විනාඩියක් හා විනිවිදභාවය, ජාතික සමගිය ආදි වශයෙන් සිය අවධානය යොමු කරනවා. හැබැයි වර්තමාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුව තුළ අපි ඒක දකින්නේ නැහැ. මැතිවරණ සිටියම ඔබතුමන්ට හකුලලා දැම්ම. එතකොට කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් තියෙන්නේ? ඒ වගේම ඇමතිවරුගෙන් ක්‍රියාකලාපය පිළිබඳව අදත් ප්‍රසම්පාදන කටයුතු වලින් තොරව සමහර ඩීල් යනවා. එතකොට කොහොමද මේවා තියෙදි මේ කරන්නේ? ඒ නිසා මේ මැරයන් විසින් ආයෝජකයන්ව පන්නලා දානවා. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙදි අපට ඔබතුමන්ලා කෙරෙහි විශ්වාසයක් ඇති කරන්න පුළුවන්ද? ඒ නිසා රජය විසින් ආයෝජකයන් සපුරා දිය යුතු කොන්දේසි සපුරාලීමට ඔබට නොහැකි වෙනකොට ඔබ මොකද්ද කරන්නේ? විදේශ ආයෝජකයන් හමුවේ ඔබ තමන්ගේ ඇඳිවත පවා උනා දැමීමට ඔබ සූදානම් වෙලා තමයි ආයෝජකයන්ගේ උත්සාහ
අවසන් කරන්න.
එනිසා අවසන් වශයෙන් මම කියන්න කැමති, අපි සමිජාන බලවේගයේ නිගමනයේ නියෝජ්‍ය කතානායකතුමනි, දශක ගානක එක්සත් ජාතීන්ගේ සම්මුතිය අපි අත්සන් කරලා තිබුණා, ව්‍යවස්ථාවේ වගන්ති තිබුණා, නීති කෙටුම්පත් ඕන තරම් හැදුවා. හැබැයි අපිට මේක පාලනය කරන්න බැරි වුණා. විජේදාස රාජපක්ෂ මැතිතුමා, සාගර කාර්යවස්ස මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා තාක්ෂණික හේතු පෙන්වුවා, නිවැරදි කරන්න ඕනේ කොහෙද කියලා. නීතිය ශක්තිමත් කරන්න අලුත් පනතක් ගේනවා. හැබැයි මම හිතනවා, මම දකිනවා මේකේ වැදගත්ම දේ තමයි දේශපාලන අධිෂ්ඨානය, දේශපාලන අභිමතය, the political will to implement this law to the end, to make sure that process and the structure is available for the country, that political will. ඒ දේශපාලන අධිෂ්ඨානය අපි අතර සියලුම පක්ෂවල තියෙනවා නම් අපිට මේක වෙනස් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි රජය මේක ගෙනාවු එක ගැන සතුටු වෙනවා. මේ දූෂණ විරෝධී පනත අධිකරණයේ සංශෝධන 30ක් විතර කරන්න කිව්වා. අපි විපක්ෂෙන් සංශෝධන 52ක් කරන්න කියලා ඉල්ලීමක් කරා. මේන් බහුතරයකට ඔබ එකඟ වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා ඒකට. හැබැයි ප්‍රධාන සංශෝධන කීපයකට ඔබ එකඟ වෙලා නැහැ. ඒකටත් එකඟ වෙනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන් කියලා මේ වෙලාවේදී මම ප්‍රකාශ කරන්න
ඕනේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු සංජීව එදිරිමාන මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලය.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ දූෂණ විරෝධී පනතට අදාළ මේ පනතේ මුල් පිටුවේ පෙරවදනම පැහැදිලි කරනවා අපිට. මේක ඉතාම පළල් විචක්ෂණ අවබෝධයකින් සත්භාවයකින් මේ සමාජය, මේ රටේ දේශපාලන පරිපාලන පද්ධතිය වඩා යහපත් තැනකට ඔසවා තබන්න දරන ප්‍රයත්නයක් කියලා. හැබැයි වචනවලින් එහාට මේ මහ පොළවේ යථාර්ථයක් වනු දැකීම අවංකවම බලාපොරොත්තු වෙන මිනිහෙක් විදිහටයි මම මේ සංවාදයට එන්නේ. ගරු විජේදාස රාජපක්ෂ විශේෂ කැබිනට් ඇමතිතුමාටත් ඒ වෙනුවෙන් මගේ පෞද්ගලික ස්තුතියද කරන ගමන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පොළවේ ඉපදෙන මිනිස්සුන්ට බලය ලැබෙනවා මූලික සාධක දෙකක් මත. එකක් තමන්ට ලැබෙන තනතුර, එහෙම නැත්නම් සමාජය විසින් අපට දෙන පොදු පිළිගැනීම. මෙන්න මේ සාධක දෙක මත මිනිහෙක්ට හිමිවන බලය පෞද්ගලික වාසියක් අපේක්ෂාවෙන් සමාජයේ පවතින නීතියටත් සදාචාරයන්ටත් පටහැනිව භාවිත කරනවා නම් අන්න එතන තමයි දූෂණය සිද්ධ වෙන්නේ. මේ පිළිබඳව කරන අධ්‍යයන විසින් දූෂණයට සාධක මූලික වශයෙන් පහක් හඳුනගන්නවා. දේශපාලන හේතු තිබෙනවා, සමාජමය හේතු තිබෙනවා, ආර්ථිකමය හේතු තිබෙනවා, නීතිමය හේතු තිබෙනවා, පරිපාලනමය හේතු තිබෙනවා. අපේ රටේ ඉතාම ප්‍රකට අදහසක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මිනිස්සු හොර වැඩ කරන්නේ නැත්තම් දූෂණය, නාස්තිය, වංචනිකත්වයන් සිද්ධවන්නේ රාජ්‍යයේ නීති ඇතුලේ පවතින අඩුපාඩුකමක් මත කියලා. තේ එක අතකින් බැලුවාම ඒ අදහසේ යම් සාධාරණ ඇත්තකුත් තිබෙනවා. හැබැයි මම පෞද්ගලිකව මේ මතය එකවර ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි ඒ? යම් මිනිහෙක් වැරදි කරන්නේ ඒ සමාජය තුල තියෙන නීතිමය අඩුපාඩුවක් මත කියන අදහස අනියම් ආකාරයකින් වංචනිකත්වය සාධාරණීකරණය කරනවා කියන එකයි මගේ තේරුම් ගැනීම. ඒ නිසා අපි මේ ප්‍රශ්නය දිහා මීට වඩා පළල් ඇසකින් බැලිය යුතුයි කියන කාරණාව තමයි මම යෝජනා කරන්නේ. දැන් ඒ අතර මම විශ්වාස කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබට මට මේ සමාජයේ වැරදි වැඩ නොකරන මිනිහෙක් විදිහට ජීවත් වීම සඳහා උවමනා කරන නෛතික බලපෑම, සමාජීය බලපෑම මේ සමාජය විසින් මට සිදුකට අවසන්. මට වංචනිකයෙක් නොවී ජීවත් වීමට තව අලුතෙන් නීති උවමනාමයි කියලා මම හිතන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් මිනිහෙක්ට වංචනිකයෙක් නොවෙන්න ඉරහෙට වස්නාහිරින් පායනකම් බලන් ඉන්න ගනි. එහෙම ගියොත් මේ පවතින නීති ඇතුලේ, පවතින සම්ප්‍රදායන් ඇතුලේ අපිට යහපත් මිනිහෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් ඉතාම බරපතල විදිහට මේ සමාජය තුල වැරදි වැඩ, දූෂණය, වංචාව, වංචනිකත්වය සහ අක්‍රමිකතාවන් සිද්ධ වෙනවා.
මම මීට වෙනස් දෘෂ්ටියකින් යෝජනා කරන්න උත්සාහ කරන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි උදාහරණයකට ගත්තොත් මේ සමාජයේ තරුණයෙකුට තරුණියකට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධව තමන්ගේ රැකවරණයට අදාළව ඕනතරම් නීති තියෙනවා. ඕනතරම් ඊට අදාළ සම්ප්‍රදායන් සහ සමාජ සම්මතයන් තියෙනවා. ඒත් අපේ ගම්වල වැඩිහිටි අම්මලා කියනවා අහිලා තියෙනවා නේද නියෝජ්‍ය කතානායකතුමනි, ගින්දරයි පුළුණුයි එකතන තියන්න එපා කියලා. මම මේ ප්‍රශ්නේ දිහා බලන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අන්න එවැනි දෘෂ්ටියකින්. ඒ නිසා මම මේ උත්තරීතර සභාවටත් මේ සමස්ත සමාජයටත් කරන යෝජනාව තමයි වංචනිකත්වයට ඉඩ අවස්සා නිර්මාණය වීමයි අප විසින් පාලනය කළ යුත්තේ. දූෂණයක් සිදුවිය හැකි පරිසර තත්ත්වයන් අවම කිරීමයි ඔබ සහ මා විසින් සිදු කළ යුතුව තිබෙන්නේ. එහෙම නොනොතින් මොන තරම් අලුත් නීති ආවත් මොන තරම් නව සම්ප්‍රදායන් මේ විශ්වය තුළ නිර්මාණය වුණත් අපිට මේ ව්‍යසනයෙන් අත්මිදෙන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි සමාජ අධ්‍යක්ීමෙන් දකින දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ වැඩිපුරම දූෂණය සිද්ධ වන්නේ මම දන්න තරමින් මෙන්න මේ විෂේ මාතෘකා දෙක ඇතුළේ. එකක් අනුමත කිරීම, අනික නිර්දේශ කිරීම. අනුමත කිරීම සහ නිර්දේශ කිරීම පිටුපස බොහෝ විට තිබෙන්නේ වංචනිකත්වයන් සහ දූෂණයක්. ඊට පස්සේ අපි බලමු මේ අනුමත කිරීම, නිර්දේශ කිරීම කියන ක්‍රියාවලිය ඇතුලේ දූෂණයක් සිදුවීමට පරිසර තත්ත්වය නිර්මාණය වන්නේ කොතනදීද? අපි දකින එක තැනක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මිනිස්සු භෞතිකව එකිනෙකා මුණ ගැසීම දූෂණයට එක්තරා ආකාරයක හේතුවක් වෙනවා. ඒකට තමයි ලෝකයේ ඩිජිටල් විසඳුමක් දීලා තියෙන්නේ. අපිට රටක් විදිහට තාම බැරි වෙලා තියෙනවා මේ අක්‍රමිකතා සිදුවන අනුමත කිරීම, නිර්දේශ කිරීම වැනි ඉතාම සරල විෂයන් ඩිජිටල් කරණයකට ලක් කළා. මිනිස්සු භෞතිකව හමු වෙලා කීයක් දීලා කොහොමද කරගන්නේ කියන සංවාදය ඇතිවන අවස්ථාවයි අප විසින් අවම කළ යුත්තේ කියලා මම යෝජනා කරන්න යන්නේ නිසා. ඒ හේතුවෙන් මම ඉතාම විශ්වාසයෙන් මේ ගරු සභාවට යෝජනා කරනවා මේ ඩිජිටල් කරන සංකල්පය අපි බලමු දූෂණයට එරෙහිව කොයි ආකාරයෙන්ද පාවිච්චි කරන්න අවස්ථාව තියෙන්නේ කියලා. ඒ වගේම අර මීට පෙර කතා කර ගරු ඩීබී හෙරත් රාජ ඇමතිතුමත් මේ කතාව කිව්වා. ලංකාව පොදුවේ ගත්තාම මේ මුළු දකුණු ආසියාවම දූෂණය කියන මාතෘකාව තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා මර්ධනය කිරීමේ උපකරණයක් විදිහට භාවිත කරනවා. ඉලංගරත්න මැතිතුමා වැනි අවංක අහිංසක මිනිහෙක් දේශපාලනය අවසන් කළේ මේ කාලකන්ණි සමාජයෙන් හොරෙක් කියන ලේබලය අලවගෙන. ඒ මොකද එතුමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට ඔහුට පහර දෙන්න හොයාගන්න තිබුණු ලාභම ප්‍රහාරක උපකරණය තමයි දූෂණේ නැමැති චෝදනාව. ඒ නිසා වැරදි වැඩ නොකරන මිනිස්සුන්ටත් අසාධාරණ ලෙස චෝදනා ගොනු කරලා දූෂිතයන් වංචනිකයන් ලෙස ලේබල් කරණය කිරීමෙන් මේ සමාජයේ අත්මිදිය යුතුමයි කියලා මං ඉතාම ගෞරවයෙන් මේ සභාවට යෝජනා කරනවා.
කරුණාකරලා මිනිත්තු දෙකක් කාලයක් දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම තමයි අපි ඉන්නේ ඉතාම සහසම්මතා සහිත සමාජයක. දැන් සාමාන්‍යයෙන් මන්ත්‍රීතුමාට තාම කතා කරන්නේ නැත්තේ ඉතාම සීමිත කාරණා කීපයකට විතරයි මන්ත්‍රීතුමාට කෝල් කරන්නේ නැත්තේ. කවුරුත් අපිට කතා කළා මාව මෝචරියට දාලා දෙන්න වගේ ඒවා කියන්නේ නැහැ. හැබැයි අතනට දාලා දෙන්න, මෙතනට දාලා දෙන්න, අරක කරලා දෙන්න, මේක කරලා දෙන්න, මේ හැම ඉල්ලීමක් පිටුපසම දේශපාලකයා අනියම් ආකාරයකින් වැරදි වෙත යොමු වෙන්නේ තියෙන ඉඩකඩ බරපතලයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් ගමේ පාර කොන්ත්‍රාත් සමාගමක් විසින් හදාගෙන යනකොට පන්සලෙන් අපිට කතා කරලා කිව්වොත් මහත්වර කොන්ත්‍රාත්කාරයාට කියලා මෙන්න මේ පොඩ්ඩක් තාර දාලා දෙන්න, උඩට වාහනේ ගන්න කියලා. බැලුවම හරීම සරල යෝජනාව. හැබැයි අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා ඒ ඊටාම සරල කාරණාවක් ඇතුලේ පවා මිනිස්සු මූල්‍යමය වශයෙන් හෝ වෙන යම් ආකාරයකින් වංචනික අවස්ථාන් නිර්මාණය කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ සමාජයට සමාජ පද්ධතියට නිදහසේ හැසිරෙන්න ඉඩ අවස්ථාව නිර්මාණය කරලා දෙන්න ඕන. දැන් කවුරුත් උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉසට් කෝ එක වෙනස් කරගන්න මන්ත්‍රීට කතා කරන්නේ නැහනේ. ඒ කියන්නේ ඒ විශ්වාසයේ තහවුරු වෙලා අවසන්. මෙන්න මේ ආදර්ශය අපිට පුළුවන් නම් මෙවැනි අනුමත කිරීම්, නිර්දේශ කිරීම්, නිර්දේශ කොට ඉදිරිපත් කිරීම් වැනි විෂයන් සඳහා ඇප්ලයි කරගන්න අපිට පුළුවන් මේ ප්‍රශ්නෙන් අත් විදෙන්න. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායක.
බොහොම ස්තුතියි ගරු මන්තමා. ඊළඟට ගරු රෞප් හකීම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
Thank you. Bismillah ar-Rahman ar-Rahim. Honorable Deputy Speaker, may I start from where my colleague Honorable Kabir Hashim finally wound up his speech in order to add some points to what he mentioned about the manner in which we deal with the legislation that we enact in this country. I would like to start with a quotation from Justice Veeramantri, an internationally reputed jurist, former judge of the International Court of Justice, who in his book, The Law in Crisis, said this: Sri Lanka is embarrassed by the richness of its laws.
Please, Moolasane Sandaha Garu, Kokila Gunawanthana Mathini.
Honorable presiding member, when the deputy speaker left the chair, I was quoting from Justice Veeramantri in his book, The Law in Crisis. Sri Lanka is embarrassed by the richness of its laws and not by the lack of it. What he is alluding to is the perennial problem in our country, where we enact laws from time to time, but pay scant regard for their implementation, unless when it is politically convenient. This is what has been happening in this country. Therefore, now with the IMF giving the government a roadmap to address specifically corruption vulnerabilities in this country, we have become a country with a dubious record of being the first Asian country to go into a governance diagnosis review. Come September, we will be the first Asian country to be subjected to IMF review of governance diagnostics. This is a level to which we have now come, and therefore the government is compelled to amend our legislation pertaining to anti-corruption, and we are now proceeding to also, and in the meantime, even in the Geneva resolution against Sri Lanka, they spoke about the need to address the economic crimes. So the first time in the history of the Human Rights Council in Geneva, a government was accused of economic crimes, and that again became Sri Lanka. So therefore, we have this dubious record. Therefore, it is inevitable for us to bring in this legislation to address the corruption vulnerabilities, and therefore, we are now trying to bring this Anti-Corruption Act to repeal and replace the Bribery Act, the Commission to Investigate Allegations of Bribery and Corruption Act, and the Declaration of Assets and Liabilities Law, all of which are now being incorporated into this new legislation. And this is bringing in some new elements also. Bribery in the private sector is to be addressed. Offences relating to sporting events is going to be included. Sexual favours as a form of gratification is also included. Bribery of a foreign public official is also made an offense. So there were a lot of important new areas that this bill seeks to introduce. And similarly, we are also bound to try and bring in the stolen asset recovery legislation very soon to supplement what is to be brought about through this bill. Therefore, that's another undertaking that we've given to the IMF. And therefore, there is a long history. I think we have time until somewhere March next year to bring in that legislation as well. I don't think we need to wait until then. Already a committee where Justice Godagoda has headed a committee where our former Director General, Senior President's Counsel, Sarat Jayamana too, has made some inputs into that about non-conviction-based stolen asset recovery. That is very important, because we cannot wait until our courts go through the entire process and we get the convictions. So at least there must be a preliminary order through a judicial process where, with substantial prima facie evidence, if it is proven and if it to the satisfaction of the judge, that a non-conviction-based asset recovery also could be included. That is very, very important if we are going to get rid of this draconian corruption prevalent in our country. So several speakers before me there have dealt with this. I must thank the Transparency International local chapter, Center for Policy Alternatives, even the PAFRL organization, various others, civil society organizations, non-governmental organizations, international NGOs have all been involved in shaping this new legislation. We members have been summoned for various workshops to make our inputs as well, to discuss various issues. Must thank the Honorable Minister Vijayadasa Rajapaksa, who had summoned the consultative committee several times for us to discuss amendments. And he has taken on board some of the suggestions that have been made. It would be welcome if we can also bring in the retrospective effect of the what we are seeking, to include crimes in the past to also be properly embodied through a separate provision in the Act, if he is agreeable to do that. I am told that so far he has not given consent for that.
Remember, you had two more minutes.
Yes. Now, with using those two more minutes, I want to digress a little bit and thank the Honorable Minister, Justice Vijayadasa, Minister, President's Counsel Vijayadasa Rajapaksa, for having agreed to take on board suggestions made by us Muslim members today, bringing in improvements to our Muslim Marriage and Divorce Act. He is prepared to bring in a new act where certain issues, where there were a lot of controversy, there was many amendments suggested, different ministers have come and gone, including myself. So this bill, which was enacted way back in 1950s, needed to be brought in line with the current trend and to include many issues, including complaints regarding the need to have some gender parity in appointment of Qazi judges. We have all come to an agreement to see that those matters are included, as well as to increase the age of marriage to 18 years. These are matters of important, paramount importance to the community as well. We thank even the Women's Caucus in this parliament, who had raised certain issues. We have embodied many such provisions which are not in conflict with the Islamic Sharia. So that, and we must also thank the Ocelon Jamiatul Ulama, Ocelon Young Men's Muslim Association, the Muslim Council, and various other civil society organizations, including our senior parliamentarian H.M. Fauzi, who led a team of all the Muslim parliamentarians, and we have come to a consensus, and we would like to see this new bill being presented without further delay embodying all the amendments we have suggested. So with those comments, I conclude. Thank you.
Thank you.